ළඟට ගරු කාඩ මස්ථාන් මන්තතුමා ඔබතුමාට මිනිචු 10ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, எமது நாட்டில் உள்ள மக்களின் சுகாதார தேவைப்பாட்டுடன் ஒன்றடக் கடந்துள்ள மருந்து வகைகள் சம்பந்தமான விசேட வர்த்தமானி அறிவித்தல் சம்பந்தமான விவாதத்தில் கலந்து கொள்ள கிடைத்தமே பெரும் பாக்கியமாக கருதுகிறேன். அதிமேதக ஜனாதிபதி மைத்திரிபால சிறிசேனா அவர்கள் ஒரு கிராமிய வைத்தியசாலையில் பிறந்த ஒருவர் என்ற வகையிலும், இந்நாட்டிலுள்ள பெரும்பான்மையின கிராம மக்களின் உணர்வுகளையும் வாழ்க்கை தரத்தினையும் யதார்த்தபூர்வமாக அறிந்தவர் என்ற வகையிலும், எமது நாட்டின் சுகாதார அமைச்சராக செயல்பட்ட காலங்களில் தான் பெற்ற அனுபவங்களையும் முன்னுதாரணங்களையும் பெற்று தேசிய சர்வதேச மருந்து மாபியாக்களின், அதாவது ஏகத்தியவாதிகளின் அப்பாவி மக்களை பாதுகாக்க துணிச்சலுடன் மேற்கொண்ட பல நடவடிக்கைகளில் இச்சட்டம் மூலம் ஒன்றாகும். புயத்தலுக்கு எதிரான 80% எச்சரிக்கை அறிவித்தலை அமுலாக்கம் செய்ததும் வரலாற்றில் மிக முக்கியமான ஒரு சவால் மிகு தீர்மானமாகும். சர்வதேச மாபியாக்களினால் தனது உயிருக்கு அச்சுறுத்தல் ஏற்பட்ட வேளையிலும், கடந்த அரசியல் தலைமைகளால் தனக்கு பல சவால்கள் ஏற்பட்ட போதிலும் தான் எடுத்த முடிவில் உறுதியாக நின்று செயல்பட்டு வெற்றியும் கண்டார். அதுபோலவே பல தசாப்த காலமாக கிடப்பில் கிடந்த பேராசிரியர் சேனக பிப்பிளை அறிக்கையை அமுல்படுத்துவதிலும் வரலாற்று புரட்சியை மேற்கொண்டு தனது இலக்கை அடைய பெரும்பாடுபட்ட மக்கள் தலைவன் என்று கூறினால் மிகையாகாது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, மேற்படி சட்டம் மூலம் சமர்ப்பிக்கப்படுவதன் யதார்த்த பூர்வமான நோக்கம் யாதெனில், இந்நாட்டில் பரவலாக மக்களுக்கு ஏற்படுகின்ற தொற்றா நோய்களுக்கான மருந்துகளுக்குரிய விலைகளில் மருந்து உற்பத்தியாளர்களின் சந்தைப்படுத்தல் நிறுவனங்களின் ஏகபோக ஆதிக்கத்தை இல்லாதொழித்து அப்பாவி பாமர மக்களுக்கு பக்க விலைகளற்ற தரமான மருந்து வகையான சுலபமாக இலாபகரமாக வெளிப்படைத் தன்மையுடன் பெற்றுக்கொள்ளும் சந்தர்ப்பத்தை வழங்குவதற்கான வரலாற்று நிகழ்வாகும். கௌரவ தலைமையாக உறுப்பினர்களே, உதாரணமாக புற்றுநோய்களுக்குரிய சில ஊசி மருந்துகள் வில்லைகள் சந்தைகளில் எவ்வித கட்டுப்பாடுகளுமின்றி தாந்தொன்னித்தனமான முறையில் அதிகூடிய விலையில் விற்பனை செய்யப்படுகின்றன. இதுபோன்று இன்னும் பல நூற்றாண்டுக்கான மருந்துகள் கட்டுப்பாடற்ற முறையில் தரக்குறைவான கூடிய விலையில் விற்பனை செய்யப்படுகின்றன. அதிமேதக ஜனாதிபதி அவர்களின் தீர்க்க தரிசனமான இந்த முடிவின் பிரகாரம் தேசிய மருந்து அதிகார சபையை நிறுவுவது விசேடமாக இந்நாட்டில் உள்ள அப்பாவி ஏழை நோயாளிகளின் வாழ்வில் கிடைக்கப்பெற்ற ஒரு வரப்பிரசாதமாகும். கௌரவ தலைமை தாங்கிய உறுப்பினர்களே, கடந்த கால யுத்தங்களின் பெரிதும் பாதிக்கப்பட்ட வன்னி மக்களின் சுகாதார தேவைகளை பட்டியலிட்டு சொல்லலாம். அங்குள்ள வைத்தியசாலைகளில் ஆங்காங்கே பல சந்தர்ப்பங்களில் முக்கியமான மருந்து வகைகள் தட்டுப்பாடுகள் நிலவுவதை கௌரவ சுகாதார அமைச்சர் அவர்களின் விசேட கவனத்திற்கு சமர்ப்பிக்கலாம் என நினைக்கிறேன். அந்த வகையில் வவுனியா, மன்னார், முல்லைத்தீவு ஆகிய மாவட்டங்களில் வாழும் பெரும்பான்மையான ஏழை நோயாளிகளுக்கு சிறந்த முறையில் சாதாரண விலைகளில் மருந்துகளை பெற்றுக்கொள்ள அரச ஒசுசல மருந்தகங்களை அமைத்து அந்த மாவட்டங்களின் மக்களின் வாழ்வில் ஒளியேற்றுமாறு கௌரவ சுகாதார அமைச்சர் அவருடைய மிகவும் வினயமாக வன்னி மக்களின் சார்பாக கேட்டுக்கொள்கிறேன். வடமாகாண வைத்தியசாலைகளில் 150க்கு மேற்பட்ட தாதியர் பற்றாக்குறை நிலவுகிறது. அத்தோடு இவ்வருடம் 125 தாதியர் இடமாற்றம் பெற்று செல்வதற்கு விண்ணப்பித்துள்ளனர். எனவே கௌரவ அமைச்சர் அவர்களே, வடமாகாணத்தின் வைத்தியத்துறையை செய்வனே நிறைவேற்ற தற்பொழுது வெற்றியிடமாக உள்ள தாதியர் பற்றாக்குறையை நிவர்த்தி செய்து தருமாறு தகுதியான கல்வி தகுமையுள்ள வடபகுதி இளைஞர்கள் யுவதிகளுக்கு உரிய நியமனங்களை வழங்கும் பட்சத்தில் நீண்ட காலத்திற்கு தாதியர் சேவையில் குறைபாடு ஏற்பதை தவிர்க்கலாம் என்பதை கௌரவ அமைச்சர் அவரின் மேலான கவனத்திற்கு சமர்ப்பிக்கின்றேன். அதாவது கடுமையான யுத்த நிகழும் போது வடக்கு கிழக்கு மாநிலங்களைச் சேர்ந்த இளைஞர் யுவதிகள் கல்வி நிலையில் சில பின்னடைவுகள் ஏற்பதை நாம் அறிவோம். இந்த பின்னணியில் தாதிமார் சுகாதார சேவை நியமனத்தில் தேசிய மட்டத்தில் கோரப்படும் தகமைகளை விட ஓரளவு குறைந்த வடகிழக்கு இளைஞர் யுவதிகளுக்கு முன்னுரிமை கொடுத்து அவர்கள் உள்வாங்கப்படுவதற்கான ஏற்பாடுகள் அமைச்சு முன்னெடுக்க வேண்டும். இறுதியாக வரலாற்று சிறப்புமிக்க இச்சட்டம் மூலம் இலங்கை வாழ் மக்களின் எதிர்கால நல்வாழ்வில் பாரிய தாக்கத்தினை ஏற்படுத்தும் என்பதில் எவ்வித சந்தேகமும் இல்லை என்பதனை எனது கருத்தாகும். சுறுசுறுப்பும் மனிதாபிமானம் சகல இன மக்களின் விசேடமாக சிறுபான்மை மக்களின் நன்மதிப்பை பெற்ற கௌரவ சுகாதார சுதேச வைத்தியத்துறை அமைச்சர் கௌரவ ராஜித சேனாரத்ன அவர்களையும் பிரதி அமைச்சர் கௌரவ ஃபைசல் காசிம் அவர்களையும் இந்த சந்தர்ப்பத்தில் பாராட்டி சட்டம் மூலம் இன்றைய அமையாமதமே காலத்தின் தேவையென கூறுகிறேன். மற்றும் எமது பகுதிக்கு அண்மையிலும் கௌரவ பிரதி அமைச்சர் ஃபைசல் காசிம் அவர்கள் வந்திருந்தார்கள். வந்து எமது பகுதியில் உள்ள தேவைகளை கண்டு கட்டாயம் மாகாண சபை இந்த துறையை சார்ந்த மாகாண சபை அமைச்சர் கௌரவ வைத்திய கலாநிதி சத்தியலிங்கம் அவர்களுடன் கலைத்து எமது அந்த பகுதிகளுக்குள்ள குறைபாடுகளை கட்டாயம் நிவர்த்தி பண்ணி தருவதாகவும் அவர்கள் வாக்கு கொடுத்திருந்தார்கள். ஏனென்றால் அண்மையில் சில இடங்களுக்கு என்னுடன் வந்து அந்த இடங்களுக்குரிய குறைபாடுகளை மக்கள் முன் மக்களே அவர்களுக்கு எடுத்து கூறும் ஒரு நிலை அந்த சந்தர்ப்பத்தில் ஏற்பட்டது. அதுபோல் எமது பகுதிக்கு கட்டாயம் ஒரு மக்கள் சந்திப்பு, அதாவது அதிகாரிகளுடனும் மக்களுடனும் ஒரு அங்குள்ள சுகாதாரத்தன்மை மாகாண சபைக்குட்பட்டிருந்தாலும் எமது பகுதிக்கு கட்டாயம் ஒரு சுகாதார, அதாவது சிறுபான்மை இன மக்களின் நன்மதிப்பை பெற்ற அமைச்சர் என்ற ரீதியில் எமது வடக்கு மாகாணத்தில் அதுவும் குறிப்பாக வன்னி பகுதிக்கு எமது கௌரவ சுகாதார அமைச்சர் ராஜித சேனாரத்ன அவர்கள் வந்து எமது பகுதியின் பாரிய குறைபாடுகளை அங்குள்ள மாகாண சபைகளுடன் பேசி எமக்கு நிவர்த்தி செய்து தர வேண்டும் என்று கூறியவனாக நான் நிறைவு பெறுகிறேன். நன்றி.
மீலங்கட்ட காரு விஜயபால ஹெட்டியார் அச்சு மந்திரித்துமா
உலாசனே காரு மந்திரித்துமணி மா சத்து என்னவா ගරු සේමසිංහ මන්ත්‍රීතුමා මූලාසනයේ ඉන්න වෙලාවක රජයක් හැටියට අපි මා ඉතාම සතුටු වෙනවා ගරු සේමසිංහ මන්ත්‍රීතුමා මූලාසනයේ ඉන්න වෙලාවක රජයක් හැටියට මා හිතනවා වසර 50කට ආසන්න කාලයක් වරින් වර කල උත්සාහයක ප්‍රතිඵලයක් අට මතක 1966 මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තියක් පිළිබඳව කතා කරත් ඒක 1970 දී උත්සාහයක් අරගන්න මහන්සි වුණා. ඒ වගේම වික්‍රමසිංහ බිබිලේ වාර්තාව 1971 දී නිකුත් කළා. එතනින් නොනවති 1991 1996 වැනි උත්සාහයන් බොහෝ විට ක්‍රියාත්මක කරන්නට බැරි වුණා. 2005 අවුරුද්දේ නැවත වරක් මේ ඖෂධ ප්‍රතිපත්තිය ගෙන එන්න කටයුතු කරත් මම හිතනවා අපි සතුටු වෙනවා වර්තමාන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 පෙබරවාරි 6 වෙනිදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ජාතික ඖෂධ පනත මම හිතනවා අපේ රාජිත සේනාරත්න මැතිතුමා විසින් මේ රජයේ යටතේ ඒ ඉදිරිපත් වෙච්ච ප්‍රතිඵලයක් හැටියට මම සතුටු වෙනවා. එදා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා ගනිපු උත්සාහයේ ප්‍රතිඵලය මල්පල ගන්නන්නට වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට පුළුවන්කමක් ලැබුණා. ඒ අනුව මෙතෙක් සිහිනයක් තිබිච්ච බොහෝ දේවල් අපි ඉෂ්ට කරපු ආණ්ඩුවක් සමහරව අහනවා මොනවද කරේ කියලා. මෙන්න කරපු වැඩ මම කියනවා යම් මේවට විවේචන ඉදිරිපත් කරන අයට අපි ඉතාමත් පැහැදිලිව මේ රටේ වසර ගාණක් තිස්සේ ගන්න බැරි වෙච්ච යම් යම් ඉතාමත්ම දැඩි ලෙස අපි බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට සිද්ධ වෙච්ච බොහෝ දේවල් තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත ගේන්න මා හිතන අවුරුදු ගාණක් මේ කරන්න පුළුවන් කමක් තිබිච්ච එකක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ගිය රජයේ මගින් තිබිච්ච නොයෙක් ඒ රජයන් මගින් මා හිතන අහෝසි කරපු විවිධ කොමිෂන් සභාපත් කරා. ඒ වගේම තමයි මා හිතන මුළු ජාතියේ පිනට ඒ වගේම ජාතියක් හැටියට නැගී සිටින්නට මොන දේවල් කරත් මේ රටේ ප්‍රධාන දේ තමයි සෞඛ්‍ය. එමනම් සෞඛ්‍ය නගා සිටුවමින් මිනිසුන් ජීවත් කරන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නට කටයුතු කරන්න පුළුවන් උනේ වර්තමාන රජේ රාජිත සේනාරත්න මැතිතුමාගේ නායකත්වයෙන් කියන එක මම ඉතාමත් පැහැදිලිව කියන්නට ඕන. අපි දන්නවා බොහෝ විට මේ වැඩපිළිවෙල තුල ඇයි අපට ජාතික මේ වෞසද ප්‍රතිපත්තියත් තුළ අපිට තිබෙන නොයෙක් දේවල් ගරු අමතුමනි ඔබතුමා ඉතාම සත්භාවයෙන් මේ කටයුත්ත කරා. ඉතිහාසයේ පළවෙනි වතාවට ඖෂධ වර්ග 48ක මිල යම්කිසි ආකාරයෙන් පහළ දමලා ඒ තුලින් මහිතන විප්ලවීය වෙනසක් ඇති කරා මේ රජයේ විප්ලවීය වෙනස්කම් ඇති කරන්නේ මං හිතනවා අර කතා කරන අයට අපි උත්තරේ දෙන්නට ඕන. මොකද මේ බැරි වෙච්ච බොහෝ දේවල් තුල සුළු අඩුපාඩුකම් දකි. ඒවා මහා ලොකුවට මහා මෙරක් වගේ තියලා කතා කළා මේ පිළිබඳ විවේචනය කරනවා. නමුත් ඔබ තුමා මූලාසනේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා දන්නවා මේ රටේ අහිංසක දුක් විඳපු මිනිස්සු. මට මතකයි බොහෝ දෙනෙක් කියනවා සමහරුන්ට සමහර හෘද රෝගවලට බෙහෙත් ගන්න ගියාම බෙහෙත් තුන්ඩුව දුන්නා මාසෙ රුපියල් 21000යි 20000යි. මට කිව්වා රුපියල් 14000 12000 අද අඩු වෙලා තියෙනවා. තමන්ගේ පොකට් එකෙන් බෙහෙත් නිසා තමන්ගේ පොකට් එකේ ඉතුරු වෙච්ච මුදල කොච්චරද කියලා අපි මේ රටේ සාමාන්‍ය මහ ජනතාවෙන් ගන්නට ඕන. ඒ වගේම මුලාසනේ මන්ත්‍රීතුමනි අපි බලන්නට ඕන බොහෝ විට පැනඩෝල් පෙත්ති ඉඳලා තමාරු මෙතන විවේචනය කර මොනවද අඩු වෙලා තින්නේ කියලා මේක බලන්නට ඕන ගිහිල්ලා. මම දැක්කා සෑම ෆාමසියකම අපේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාටත් රාජ්‍ය තැමැත්තුමාගේ පින්තූර දාලා තිනවා. පින්තූර දාගෙන ඉවරලා බොරු කරන්න බෑ. ඒ ඖෂධ වර්ග අඩුවීම පිළිබඳව කටයුතු කරන. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අභියෝගය වගේම ඉදිරියට මේ නියාමනයන් හරියට කරන්නට ඕන. නියම ඖෂධ මේ රටට එනවද? ඒ වගේම සමහර වෙලාවට ලාභ ඖෂධ කියලා ඉන්දියාව ඒ වගේ පහුගිය කාලය තුල අපි ගෙන්නුවා විශේෂයෙන් දකුණු ආසියාතික රටවල් වලින්. ඒ ඖෂධ බොහෝ විට බොහෝ දෙනෙක් කියනවා මේවා හරියට ප්‍රමිතිය නැහැ කියලා. නමුත් මම අහන්න කැමති ඉන්දියාව වගේ රටක්. ඉන්දියාව වගේ රටක් ගත්තාම මේ රටේ ලෝකේ වෙනත් රටවල් ගත්තම අපි දන්නවා ලංකාවෙන් වුණත් බොහෝ දෙනෙක් අඩු ගානේ ගිහිල්ලිවල ප්‍රතිකාර ගන්න රටක්. ඒ රටේ නිෂ්පාදිත ඖෂධ සමහර වෙලාවට කියනවා මේක හරියන්නේ නැහැ. සමහර වෛද්‍යවරු කියයි මේක මේ දේ ගන්න කියලා. මට මතක එක්තරා වෛද්‍යවරයෙක් කියන මේ ඖෂධ නීතිගත සංස්ථාවේ මේ SPC ඖෂධ ගත්තාම මෙන්න මෙහෙමයි, මේව ගත්තාම අර එහෙමයි, මේක ගත්තොත් දීර්ඝ කාලයක් යනවා ප්‍රතිකාරය මේ සුව වෙන්න, සමහර වෙලාවට මේක ගත්තොත් ක්ෂණිකව, මෙන්න මෙහෙම දේවල් කියන වෛද්‍යවරුත් ඉන්නවා ගරු ඇමතුමනි. එනිසා අපට සිද්ධ වෙනවා මේ පිළිබඳව දැනුවත් කරන්න. මම දැක්ක පහුගිය දවස්වල පත්තරවල පිටු ගණන් දාලා තිනකොට ඖෂධ එක බොහෝ දෙනෙක් කොච්චර වියදමක් කළාද කියලා. දෙයනේ මේ තරම් යම් කිසි වෙනසක් ඇති කරපු එකක් රටේ සාමාන්‍ය ජනතාවට දන්න කීයක් වියදම් කරත් කමක් නැහැ. රටේ ජනතාවට මේව දැනුවත් වෙන්නට ඕන. රටේ ජනතාවට මේක විතරක් නෙමෙයි සමහර මම දැක්කා රූපවාහිනිය තුල මම යෝජනාවක් කරන ඇමතුමනි මේ රටේ හැම කෙනෙක්ම මිනිස්සු ජීවත් කරන්න කටයුතු කරන්නේ රූපවාහිනී නාලිකාවලට අඩු ගානේ ප්‍රවෘත්ති වලට ඉස්සෙල්ලා මේ වගේ දෙයක් ජනතාවට පෙන්වන්න පුළුවන් අඩු ගානේ රූප රාමුවක එක තප්පර කීපයක් මේ දෙයක් ස්වේච්ඡාවෙන් නැත්තම් මම හිතනවා විශේෂයෙන්ම පූර්වාදර්ශයක් හැටියට ලබා දෙන්න පුළුවන්. අපි රජයේම වියදම් කරන්නේ මේ. නමුත් ඔබතුමා ඒ පුවත්වල දක්වපු ඒ මිල ගණන් පිළිබඳව අපි සතුටු වෙනවා. මේවා තියෙන්නට ඕන රටේ. රටේ මේ වගේ විප්ලවීය වෙනසක් ඇති කරා නම් ඒකේ ප්‍රතිඵල ඒකේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න යම් යම් ප්‍රශ්න තිබෙනවා නම් ජනතාව දැනුවත් කරන්න කීයක් වියදම් කරත් කමක් නැහැ. කෝටි සංඛ්‍යාත මුදලක් ඉතිරි කළා මේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ට. මේ රටේ දහඩියේ ලේ කඳුළු දහඩියෙන් වෙලලා මේ රට වෙනුවෙන් ජාතික දේහයට වැඩි වටිනාකමක් ඉදිරිපත් කරන මිනිස්සු වෙනුවෙන් මානව හිතවාදීව කටයුතු
කරනවා. මන්තවා උතුමාට මිනිත්තුවක් කාලයක්
තියෙනවා. ඒ නිසා මම සතුටු වෙනවා. මොකද අපි කිව්වා විප්ලවීය වෙනසක් අපි කරන්නේ විප්ලවීය දේවල් ලේ බිඳක් හිලන්නේ නැතුව නොඑක් විදි අතන මෙතන ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා අරියාදු කරමින් උපවාසය දුම් නොඑක් දේවල් කරන අය ඉන්නේ අද. හැබැයි ඒ අය අඩු තරමින් මෙතන ඇවිල්ලා මන් දන්නේ කණ්ඩායමේ කී දෙනෙක් මේ පිළිබඳ අඩු ගානේ ප්‍රශංසා මුඛයෙන් කතා කරනවාද කියලා. හැම එකක්ම විවේචන විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂ මේ ආණ්ඩුව ගෙනාවොත් විරුද්ධ පක්ෂය හැටියට මම ඇතැම් අයට කියන්නේ නැහැ. ජනතා මිත්‍ර පෙරමුණ සමහර වෙලාවට කියන්නේ සංවිධානය හොඳ දේ හොඳයි කියනවා. අන්න ඒ නිසා අපි විශ්වාස
කරනවා
මේ පිළිබඳව ඉදිරියේදී හොඳ නියාමනයක් තියෙන්නට ඕන. ඒ නියාමනය සඳහා ඔබතුමා මේ කරපු කාර්ය වගේ බය නැතුව කොන්ද කෙලින් එදිරව කටයුතු කරන්න. ඒක මම හිතනවා මේ
අවසානකාරීවන්තවා
කරන්න බැරි නම් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒක මේ වැඩ පිළිවෙල සාර්ථක කරගන්න බොහොම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි.
ඔවිසුදී next honorable Nawabi you have 5 minutes to speak.
Thank you very much presiding member for giving this opportunity because right from the start of this parliament almost every debates on health I've been speaking. As you know, I was one of the provincial health ministers earlier on. And I'm indeed happy because every time when we speak, there have been improvements for the sake of the poor children and poor people. And all this, the Honorable Minister had been listening to us and looking after the problems faced by most of the hospitals in the rural areas. Generally speaking, health is a very important thing because there are other things like health, the education, all these things, we can give time, but when it comes to the question of health, it has to be attended early and it must be looked after straight away. When you think of these problems, I'm very happy to say most of the hospitals in the rural areas, I always speak of the rural areas because most of the hospitals in the cities like Colombo, Kandy, Galle, everything's up to date. Doctors are available, nurses are available. Within a day, they get all the medicines. This was the case earlier on. But fortunately, the Honorable Minister, he changed the whole situation. When I was the provincial health minister, I had problems in getting the medicines. You write to them, you speak to them, plead with them, and after that, we used to get 25%, 30%, by which the poor people are suffering. But today, that is changed today. If you don't have the necessary medicines in one hospital, within a few minutes or few hours, we could give a call to the other hospital. Telephones are given. I think within, 2 hours, the necessary medicines reach the necessary hospital. This is something good because the poor people.
Honorable member, you have 2 minutes to wind up.
I just started. You said 5 minutes.
Yeah, already you have spoken for 3 minutes.
You have spoken.
You have spoken for 3 minutes, so you have 2 minutes more.
I think the minister is in a hurry, I suppose. So, no, these are things which we had to discuss. I can remember when we were trying to bring in ambulances from India, there was so much of talk, so much of shouting, so much of problems. But today, people are happy. Within 5 minutes, within 10 minutes, you give a call, they come, they take you in time to the hospitals. This is a service what we expect from the president downwards, the honorable minister, then our ministers. This is what the people also expect from us. You talk of SITEM. Now, I'm a father of two lawyers. I've been spending in millions to bring them up. But today, the doctors must realize they are given free education and it is their duty to serve the people. So once they pass out, I'm not arguing with them, I'm not fighting with them, but when it is necessary, just give me a minute, they should come to discussion with the minister, with the president, with the prime minister, because when they strike work, unlike the others, the people are suffering. Therefore, I'm grateful to the honorable minister for bringing this motion. Definitely, not only it is a good motion, it will definitely help the people, poor people, and reach his far thoughts will reach the rural hospitals by which he is serving the poor people. And once again, I'm expecting an early date from him to come to Putlam. Probably today he may give me the date. Thank you.
Milangata Garu Vaidya Rajesh Senaratna Mathatuma, Ita Pera Garu Ananda Kumar Srimanthuma Moolas.
Mulasane Garu Sabhapatthumani Adadina Api Idiripat Karanne Ape Aushadha Niyamana Adhikariye Magin Panavan Labatuna Alutema Panavu Mema Aushadha Wala Mila Paripalane Gana Mam Metendi Samaharak Aushadha Wala Itamathma Vedagat Aushadha Kipeka Mila Pahata Wadala Thiyena Hati මේ ගරු සභාවට මම පෙන්වලා දෙන්නම්. මේකක් තමයි මේ අපි ඇන්ටිබයොටික්ස් වලින්. ඇන්ටිබයොටික්ස් වල කෝඇමොක්සිලිව් තිබෙනවා රුපියල් 1068ට තිබුණේක අද මිල රුපියල් 631යි. ක්ලැරිත්‍රොමයිසින් කියන එක ඒකේ මිලිග්‍රෑම් 250 පෙත්ත රුපියල් 135 ඉඳලා අඩු වෙලා තියෙනවා රුපියල් 36.50ට. රුපියල් 100කින් පවන. ක්ලැරිත්‍රොමයිසින් 500 මිලිග්‍රෑම් එක අඩු වෙලා තියෙනවා රුපියල් 252 ඉඳලා රුපියල් 74ට. ඇසිත්‍රොමයිසින් කියන එක අඩු වෙලා තියෙනවා රුපියල් 111ට තිබුණ එක රුපියල් 52.75කින් පහ දක්වා. ඇසික්ලෝවා කියන එක පෙත්ත රුපියල් 156ට තිබුණ එක අද රුපියල් 37යි. සිප්‍රොෆ්ලැක්සින් එක රුපියල් 29ට තිබුණ එක අද 6.55යි. සිප්‍රොෆ්ලොක්සින් ෆ්ලොක්සිසින් එක රුපියල් 22ට තිබුණ එක රුපියල් 8.50යි. ඊට පස්සේ ගත්තොත් මේ හෘද රෝගවලට තිබෙන ඖෂධ ගත්තොත් ඒකේ ඩිල්තියාසෙම් කියන එක රුපියල් 11ට තිබුණ එක රුපියල් 2.70යි. ලොසාටන් එක මේක තමයි ඉතාමත්ම ජනප්‍රිය මේ එක එක රුපියල් 28.28ට තිබුණේ දැන් රුපියල් 10.30යි. එනලපිල් අනිත් විශාල ඉතාමත්ම වැඩියෙන් යන එක රුපියල් 24ට තිබුණ එක එනලපිල් 5 මිලිග්‍රෑම් එක රුපියල් 6යි දැන්. එනලපිල් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 10 එක රුපියල් 43.73ට තිබුණ එක රුපියල් 10.710යි. ඒ වගේම තමයි නිෆෙඩිපින් කියන එක රුපියල් 9.32ට තිබුණ එක අද රුපියල් 3.70යි. ඇටනලෝල් කියන එක රුපියල් 62ට තිබුණ එක රුපියල් 13යි. ඒ වගේම ඇටෝවස්ටටින් කියන එක රුපියල් 130ට තිබුණ එක රුපියල් 11.15යි. ඇටෝවස්ටටින් 20 මිලිග්‍රෑම් එක රුපියල් 215ක රුපියල් 17.60යි අද. රොසුවස්ටින් වස්ටටින් එක රුපියල් 116ක රුපියල් 21.50යි. රොසුවස්ටටින් 5 මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 10ක රුපියල් 150 රුපියල් 37යි. ඇස්පිරින් එක රුපියල් 21කට තිබුණ ඇස්පිරින් එක රුපියල් 5.30යි දැන්. ඒ වගේම දියවැඩියාවට පාවිච්චි කරන ඖෂධ ඒකේ මෙට්ෆෝමින් එක රුපියල් 10ට තිබුණ එක රුපියල් 3.95යි. ඒ වගේම ග්ලිපිසයිඩ් කියන එක රුපියල් 16.53ට තිබුණ එක රුපියල් 7.90යි. ඒ වගේම වේදනා නාශක ගත්තොත් ඉබුප්‍රොෆෙන් අපි බ්‍රූෆෙන් කියලා පාවිච්චි කරන්නේ මිලිග්‍රෑම් 200ක අද 3.33 ඉඳලා රුපියල් 1.10 වෙනකන් අඩු වෙලා තියෙනවා. 400 මිලිග්‍රෑම් එක රුපියල් 17 ඉඳලා රුපියල් 3.70 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඩීක්ලොෆෙනක් සෝඩියම් කියන එක ඒකේ රුපියල් ඒකේ 50 මිලිග්‍රෑම් එක රුපියල් 43 එක රුපියල් 13යි. ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 100 තිබුණ එක 68ට තිබුණ එක රුපියල් 15.10යි. ඩික්ලොෆෙනක් පොටෑසියම් එක 34 තිබුණ එක රුපියල් 10.95යි. පැරසිටමෝල් මේක තමයි 80%ක් වෙළඳපොළේ තියෙන වේදනාශක එක රුපියල් 3ට තිබුණ එක රුපියල් 1.30යි. ඒ වගේම මේ ස්නායු රෝගවලට පාවිච්චි කරන බෙහෙත් ගත්තොත් රිස්පෙරිඩෝන් කියන එක රුපියල් 16ට තිබුණ එක රුපියල් 7.90යි. ඒකේ 2 මිලිග්‍රෑම් එක රුපියල් 22ට තිබුණා රුපියල් 9.725යි. ඒ වගේම ඇදුම රෝගයට පාවිච්චි කරන ඒවා ඒකේ ගත්තොත් සල්බියුටමෝල් ඉන්හේලර් එක රුපියල් 580ට තිබුණේ අද රුපියල් 310යි. ඒ වගේම මේ බඩේ දැවිල්ල මේ ගැස්ට්‍රික් අමාරු වලට තියෙන ඔමෙප්‍රසෝල් එක රුපියල් 28.85ට තිබුණ එක දැන් රුපියල් 4.50යි. ඒ වගේම ඉසොම ප්‍රසෝල් එක රුපියල් 101ට තිබුණ එක රුපියල් 20.20යි. ඒකේ 40 මිලිග්‍රෑම් එක 169යි තිබුණ රුපියල් 38.40යි. ඒ වගේම ඩොමෙපෙරිඩෝන් කියන එක රුපියල් 18ට තිබුණ එක රුපියල් 5.40යි. ඇලින්ඩ්‍රොනික් ඇසිඩ් එක ඒක රුපියල් 794ට තිබුණ එක රුපියල් 101.40යි. මේ තරම් විශාල ප්‍රමාණවලින් අපි මේ ඖෂධ අපි අඩු කළ තියෙනවා. මේ ඖෂධ අඩු කිරීමේදී කිසිම වෙළඳ සමාගමකට අසාධාරණයක් වෙලා නැහැ. ඒකට හේතුව මොකද අපි මේකට අපි භාවිතා කරේ IMS කියන ක්‍රමවේදය. ඉන්ටර්නැෂනල් මාර්කටිං සර්විස් වල තියෙන සියලු දත්තසා සංඛ්‍යාලේඛන. ඒකේ තියෙනවා සියලුම ඖෂධවල නිෂ්පාදන මිල. ඒ නිෂ්පාදන මිල බලලා තමයි අපි කරේ. අපි මේකේදී ක්‍රම පාවිච්චි කරේ අපි ඉහළම ඖෂධයේ තියෙන මිලට 50%ක් අඩු කරේ නැහැ. 50% නම් අඩු කරන්නේ අඩු කරේ වැඩියෙන්ම වෙළඳ පොලේ ඒ ඖෂධ නාමයේ තිබෙන වැඩිම වෙළඳනාම තිබෙන ඖෂධ ටික අරගෙන අන්න ඒක තමයි අපි භාගයකට වඩා වගේ අඩු කරේ. ඒකෙන් හින්දා තමයි මේ විශාල බලපෑමක් වෙළඳ පොලේ මේ ඖෂධ වලට තිබුණේ. ඒ නිසා අද සමහරු ඉල්ලුවා වෙළඳ සමාගම් ඉල්ලුවා 85% කියන සූත්‍රය. තමුන්නාසිලගේ සමස්ත ලංකා වෛද්‍ය සංගමයක් කිව්වා 85%. ඒගොල්ලොත් කිව්වේ වෙළඳ කට්ටිය. ඒ මොකද මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේම කියලා තියෙනවා කිසි දවසක ප්‍රතිශතයක ගන්න එපා. මොකද CIF අගය සත්‍යයව නෙවෙයි මේ වෙළඳ සමාගම් ඩිකලෙයාර් කරන්න කියලා. ඒ හින්දා අපි ගත්තේ ඒව නෙවෙයි. මෙන්න මේ විදිහට ඒ නිසා මේකේ විශාල බලපෑමක් අපිට ඇති වුණා. දැන් මේකෙදි මුලින්ම අපිට බලාපොරොත්තු වෙන එක තමයි හිඟයක් ඇති කරයි. ඒ ග්ලැක්සෝ සමාගම කිව්වා ලංකාවෙන් ඉවත් වෙලා යනවා. මොකද ඒගොල්ලන්ගේ නිෂ්පාදන වියදම් පැනඩෝල් එකේ රුපියල් 1.50යි. මම රුපියල් වෙළඳ බිල ලෑස්ති කරලා තියෙනවා 1.30යි. නමුත් අපි මම එක මන් නිවේදනයක් නිකුත් කළා කිව්වා අවශ්‍ය නම් මම නියමම වෙළඳ නිෂ්පාදන මිල දන්වන්නම්. ඒක සදාචාරාත්මක නෑ වෙළඳ සමාගමක නිෂ්පාදන මිල දක්වන්න. නමුත් අපි ගාව තියෙනවා අපි ලෑස්ති ඒක එලිදරව් කරන්නට අපි දෙගොල්ලෝ වාද කරමු කියලා. එදාම හවස මට ලිපියක් ලියලා ඒ සමාගම බෞජාතික සමාගම කියලා එව්වා. හෙට ඉඳලා ඔබගේ මිල සූත්‍රයට අපි අවනත වෙනවා. අපි සියලුම පුවත්පත්වල දැන්වීම් ලවන ලබා දෙනවා. ලබලා මේ මිල අනවුස් කරනවා කියලා. ඒ විදිහට මේ ගොල්ලෝ කරා යනවයි කියපු කට්ටිය ලංකාවේ තාම. ඒ වගේම තවත් තුනක් නැති වුණා හිඟ වුණා. ඒ තුන තමයි කෝසායක මේ කෝසායකත් නෙක්සියම් එකත් තවත් එකක් තුනක්. ඒ තුනම ප්‍රධානම විශාලම ඒ කියන්නේ වැඩි කට්ටියක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ලංකාවේ ඉන්න ඉහළ පන්තිය ධනපති පන්තිය පාවිච්චි කරන ඖෂධය. මේක ඖෂධ මේ වුණාම මම රාජ්‍ය ඖෂධ සංස්ථාවට වහම දැන්නුවා. ඒ සමාගම් නිෂ්පාදන සමාගම් වලට දන්නලා තමන්ගේ විශාල විස්තරයක් තමන් ගැන කියලා ඉල්ලන්න ඒජන්සි එක. ඒගොල්ලෝ ගේන්නේ නැත්තම් ඉල්ලන්න වහම ඒජන්සි එක. ඒක ඉල්ලන්න ඉල්ලුව හැටි ඒජන්සි එක මේ සමාගම් අපිට කතා කරලා කිව්ව සති දෙකක් දෙන්න අපි වෙළඳ පොලට නිකුත් කරනවා කියලා අද ඒවා ඒ විදිහටම ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ විදිහට අපි මේක මගින් අපි ඒ හිඟ ඇති වෙනවයි කියපු හිඟය නැති වුණා. ඒ වගේම ප්‍රමිතිය මතක තියාගන්න මේක මේ හැම ඖෂධයක්ම NMR එක යටතේ ඖෂධ අධිකාරිය යටතේ ඉතාමත්ම දීර්ඝ පරීක්ෂණයකින් පස්සේ ඒ ඖෂධය නිෂ්පාදනය කරන රටේ කොහොමද වෙනදාම ඒවා ලෝකේ වෙන කොයි රටවලද පාවිච්චි කරන්නේ ඒවයි තියෙන නරක මේවා ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් මොනවද ඒ වාර්තා වෙලා තියෙන මේවා ඒ ඔක්කොම කළා දීර්ඝව කොච්චර කල් මේ ඖෂධය පාවිච්චි කරලා තියෙනවද මොනවා හරි වැරදි ප්‍රමිතිය ප්‍රශ්න තියෙනවද කියලා බලලා තමයි ඒ ඖෂධය පිළිබඳ විශාල අධ්‍යයනයකින් පස්සේ තමයි ලියාපදිංචියක් කරන්නේ. ඒ නිසා මේ කිසිම ඖෂධයක් ගැන කිසිම කෙනෙක් බියක් සැක කරන්න නරකයි. සමහර වෛද්‍යවරු කියනවා තමන් පුරුදු වෙලා ඉන්න ඖෂධ මෙන්න මේ ඉහළගේ තියෙන ඖෂධය හොඳයි පහළගේ තියෙන ඖෂධය හොඳ නැහැ කියලා. එහෙම අගෙන් කියන්නට බෑ කවදාවත් ඒ විදිහට. ඒ වගේම දැන් පහුගිය කාලේ තිබුණා මේ ඖෂධ ඉන්දියාවෙන් ගේනවා බෑග් වල දාගෙන. ඒ මොකද අපේ ඖෂධ මිල ඉතාමත්ම ඉහළයි. ඉන්දියාවේ ඖෂධ මිල ඉතාමත්ම පහළ මට්ටමක තියෙනවා. මොකද එහේ 2013 ඉඳලා මේ මිල පාලනයට යටත් වෙලා තියෙන ඖෂධ. එතකොට මේ විශාල මෙතන තියෙන පරාසය නිසා ඖෂධ ගෙනල්ලා බෑග් එකේ ගෙනල්ලා මෙහෙ විකුණන්න. නමුත් ඒ සියලු වෙළඳාම අද අත්විටේවිලා තියෙනවා. මොකද මෙහෙ මිලත් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉන්දියාවේ සහ අපේ ඖෂධවල එකම ඖෂධයේ මිලේ පරතරය අඩු වීම නිසා ඒ හොරෙන් ගෙනල්ලා කිසිම ප්‍රමිතියකින් නැතුව ඖෂධ විකිණීම අද අවෝසි වෙලා තියෙනවා මේ යත ක්‍රියාමාර්ග නිසා. දැන් මේකෙදි සමහර වෛද්‍යවරු බලාපොරොත්තු වුණා මේක විශාල හිඟයක් ඇති වෙයි නොයෙකුත් ඒවා කියලා. මේකට හේතු තියෙනවා. සමහර වෛද්‍යවරු බොහොම සුළු ප්‍රමාණයක් මේ නොයෙකුත් සමාගම් එක්ක ගනුදෙනු කරනවා. මේකට මට මහාචාර්ය ෂෙරීෆ් ඩීන් ලංකාවේ ඉන්න අද්විතීය පළවෙනිම ලංකාවට ආපු වැස්කියුලර් සර්ජන් මේ වැස්කියුලර් සර්ජරි ලංකාවේ පටන් ගත්ත මහාචාර්යවරයා එතුමා මට ලියුමක් ලිව්වා පහුගිය කාලේ. ඒ මොකද්ද එක්තරා පුද්ගලික රෝහලකින් එතුමාට ලියුමක් ලියනවා. මොකද අර එතුමා එහෙදි ලියන බෙහෙත්වලට සහ එතුමා ඒ ආයතනට එවන ලෙඩුන් වලට එකතු වෙච්ච මුදලක් තියෙනවා කොමිස් මුදල ඒක ගන්න කියලා. එතුමා කියලා තියෙනවා මං කවදාකවත් ඕවා කරන්නේ නැහැ. ඕවා ඔක්කොම අරගන්න ඇත්තේ දුප්පත් රෝගීන්ගෙන්. වහා මේ රෝගින්ව බලලා ඔයගොල්ලෝ ඒක රිටර්න් කරන්න නැත්තම් ඔය රෝහල්ට මං එන්නේ නැහැ ආපහු කියලා. ඒ සැරේ එතුමා ඒක කියලා මට දැන්නුවා. ඒවගේ මම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෞද්ගි කාලි මාව හම්බනාම මං පෙන්වා මේක. එතකොට එතන ඉන්න වෛද්‍යවරයෙක් කිව්වා විශේෂඥ වෛද්‍යවරයෙක් මටත් ඕකම සිදු වුණා මම ප්‍රතික්ෂේප කරා. නමුත් මම මගේ මිතුරන්ගෙන් ඇව්වාම ඒ මිතුරන්නේ මුදල් ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ වගේ තිබෙන හොඳ සහ නරක හැම එක්කෙනාම මේම නරක නෑ. බොහෝ අය නමුත් සමහරක් අය ඉන්නවා ඒගොල්ලෝ විශාල පෙරලියක් මේ විදිහට කරා. දැන් මේ විදිහට මට විශාල සටනක් කරන්නට තිබුණා මේ පිළිකා රෝග පිළිකා ඖෂධවල මිල අඩු කරන්නට. තමුන්නාන්සලා දන්නවා ටට්සුමාබ් කියන ඖෂධේ ඒක මෙච්චරකල් ලංකාවට ගෙනාවේ එක එන්නත 280,000යි. එතකොට අපි ආණ්ඩුව ගෙවනවා රුපියල් අපේ බෙහෙත් බිල අවුරුද්දක ඒ එන්නත සඳහා පමණක් රුපියල් මිලියන 1200යි. මිලියන 1200යි 1.2 බිලියන්. එතකොට අපි දෙවනි ඖෂධය ගෙනල්ලා රුසියාවෙන් මේව කරා. එතකොට සමහරු කිව්වා මේක හොඳ නෑ කියේ නොයෙකුත් ප්‍රචාර ගෙනිච්චා. මොකද මේකේ තියෙන වෙළඳාමේ මෙහි තියෙන ප්‍රශ්නේ තමයි ඖෂධ අධිකාරිය පැරණි ඖෂධ අධිකාරියත් එක්ක ඒගොල්ලෝ කරේ එක ඖෂධයයි එක ජෙනරික් නේම් එකකින් කරන්නේ. එතකොට ඒගොල්ලෝ කියන ගානට රජය බෙහෙත් අරගන්නට ඕනේ. එතකොට 280,000යි. දෙවනි ඖෂධය අපි දැම්ම හැටිය දෙවනි ටෙන්ඩර් එකට ඒගොල්ලෝ 280,000 අඩු කරා රුපියල් 165,000කට. කිය රුපියල් 115,000කින් අඩු කරා. නමුත් අනිත් සමාගම රුපියල් 144,000. ඒ නිසා මගේ ඖෂධ මිල අඩු වුණා මිලියන 1200 ඉඳලා මිලියන 570 දක්වා අඩු වුණා. මිලියන 600 ගණක් ලාභ වුණා රජයට. මේ එක ඖෂධයකින්. තව ඖෂධයක් තිබුණා. ඒක ඕස්ට්‍රේලියාවෙන් ගෙනාවේ ඩොලර් 30යි. එක පෙත්ත. ඒක තමයි ඒ විදිහට තමයි අපිට වික්කේ ආණ්ඩුවට. එතකොට රුපියල් ඩොලර් 30ට ගත්ත එකක්. නමුත් අපි දෙවනි ඖෂධය ඇතුල් කරා NMR එක හරහා රෙජිස්ට්‍රේෂන් එක දීලා ඒක අඩු කරාම ඩොලර් 30 පෙත්ත ඒගොල්ලෝ අඩු කරා ඩොලර් 3 දක්වා. මේක තමයි අර නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කියපු ජාවාරම. එතකොට මේ 30 එක 3ට අඩු කරා. තව එකක් තියුණා මේ ටෙන්ඩර් එක තියුණා. ඒ ටෙන්ඩර් එකට තියුණා එකම ඖෂධයට එක්කෙනෙක් කෝට් කරනවා රුපියල් මිලියන 1යි ගානයි. අනිත් එක්කෙනා 2යි ගානයි 3යි ගානයි. හතරවෙනි එක්කෙනා ඒකට දානවා කෝට් එක මිලියන 171යි මිලියන 171යි. මොකද අර තුනම රෙජිස්ට්‍රේෂන් නැහැ. මේක විතරක් රෙජිස්ටර්ඩ්. ඒ නිසා මේක විතරයි රෙජිස්ටර්ඩ්. එතකොට ඒකට මිලියන ඒ කියන්නේ මිලියන 1 මිලියන 171යි. ඉතින් මට ගෙනල්ලා සභාපතිත් නියෝජ මේ විධායක අධ්‍යක්ෂකවරයාත් ඇවිල්ලා කිව්වා මොකද මේකට කරන්නේ. මං කව ගන්න එපා කිසිම විදියකින්. බොරුවට මිලියන 170ක් වැඩිපුර වියදම් කරන්න එපා මේ ටෙන්ඩර් එකට. ඒසරි කිව්වා මේමයි ඇමතුමා මේක හිඟයක් ඇති වෙයි. මං ගියා හිඟයක් ඇති වුණොත් අපි ඒකට ගන්න ලෝකල් මාකට් ගනිමු. නමුත් ගන්න එපා මේ ටෙන්ඩර් එක මේව කරන්න එයාට කැදවන්න කියලා. ඊට පස්සේ ඔහු මාව හම්බ වෙන්න ආවා. මං කව කැත වැඩ කරන්න එපා. ඖෂධ කියන්නේ ව්‍යාපාරයක් වගේම සේවයක්. මේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මේක අනිත් බිස්නස් වගේ නෙවෙයි. කරුණාකරලා තමුන්නාසගේ එන්න තමුන්නාසක මිල මෙතෙන්ට නැත්තම් කවදදාකත් තමුන්නාසගේ කොම්පැනියම අපි ගන්නේ නෑ මොනවාක්වත්. මේ වගේ බොරු කරනවා. ඔව් පොරොන්දු වුණා 171 එක අපිට මිලියන 1යි ගානකට ඔව් මේව කළා තව ටෙන්ඩරයක් ඇඳවලා අපි ගත්තා. ඉතින් මේක තමයි මේ තියෙන ඖෂධ වෙළඳාම. මේක රජයටත් තියෙනවා පිටටත්. එතකොට අපි කියනවා අපි නිදහස් සෞඛ්‍ය සේවය. අපි මේ මුළු ඖෂධ බිල අපි බිලියන 35ක් ආණ්ඩුව වියදම් කරනවා. බිලියන 35ක් අවුරුද්දකට. එතකොට මේ බිලියන 35කින් මෙච්චරකල් වෙලා තියුනේ මොකද්ද? වැඩිපුර ගියේ මේ බිලියන 35කින් සමාගම් වලට. මිනිසුන් නෙවෙයි. නිදහස් සෞඛ්‍ය කියන්නේ මිනිස්සුන්ට ඒකේ ප්‍රතිඵල එන්න ඕනේ. ඖෂධ සමාගම් වලට යන එකවා නිදහස් සෞඛ්‍ය වෙන්නේ නැහැ. දැන් අද 280,000 160,000 අඩු වෙනකොට ඒ වගේම 30 ඩොලර් 3ට අඩු වෙනකොට මිලියන 171 මිලියන 1 ඔය විදිහට තව මට හුඟක් කියත හැකි ලීනියර් ඇක්සලරේටර්ස් ගෙනල්ලා පහුගිය ආණ්ඩුවේ රජමාලිගාවේ හිටපු කට්ටිය සම්බන්ධ වෙලා මා විශාල කෝටි ගාණක දැන් මම නවත්තලා තියෙන්නේ. ඒ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ මට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මේක ගෙනලා දුන්නේ සමාගම් එක්ක නියම මිල ගණන් මොනවද කියලා හොර මිල ගණන් දාලා ඩොලර් මිලියන 5ක් මට මගෙන් ඇහුවා කැමතිද අඩු කරලා ගන්න කියලා. ඩොලර් මිලියන 5ක් කියන්නේ කීයද? මිලියන 750ක් මට කොච්චර විශාල මුදලක්ද? මම ඒක අවුඩු කරගත්තා කතා කරලා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ හැම එකටම මේගොල්ලෝ තමයි කතා කරන්නේ ඖෂධ ප්‍රතිපත්ති ගැනයි ඖෂධවල ප්‍රමිතිය ගැනයි මේ වගේ ඒවට මේ වගේ ඒව ගැන කවුරුවක්වත් කතා කරන්නේ නැහැ. මේ හැම එකටම මේ වෛද්‍යවරු සම්බන්ධ වෙලා හිටියා. ඒ වෛද්‍යවරු ඒවයින් පිටරට යනවා. පිටරට ගියාට කමක් නැහැ. ගිහිල්ලා ඇවිල්ලා ඒ ඖෂධ සමාගම නියෝජනය කරනවා. දැන් ඒක නැවතිලා තියෙනවා සෑහෙන්න. ඒගොල දන්න අපිත් එක්ක මේක කරන්නට බෑ කොහොමත් දැන් ඒ නිසා අපි විශාල වශයෙන් මේ ඖෂධවල එක පැත්තකින් රජයට සපයන ඖෂධවල මිල අඩු කරගත්ත අනිත් පැත්තේ වෙළඳපොලේ දැන් මෙතනින් අපි නවතින්නේ නැහැ මේක පස්සේ දැන් හෙට උදේ 10ට මම හම්බ වෙන මහාචාර්ය අසිත එතුමා තමයි මේ දුක් මහන්සියලා එතුමාත් අපේ මිල කමිටු සූත්‍ර කමිටුවේ සභාපති පාලිත අබේකොන් මහත්මයාගේ සහයෝගය පිට මහාචාර්ය අසිත තමයි මේක විශාල වශයෙන් රේගුවට ගිහිල්ලා CIF අගයන් අරගෙන නියම CIF අගය දැන් අපි එන සතියේ මම ගැසට් කරනවා මේ කැටරැක් ලෙන්සර්ස් මේ දුප්පත් මිනිස්සු අපි ගාවට කොච්චර දුප්පත් මිනිස්සු එනවද ලෙන්ස් එක අර සල්ලි වලට අරගෙන ඉල්ලලා දැන් මේ දැන් මේ වෙනකොට මම රජයේ රෝහල් වල සියලුම ලෙන්ස් නොමිලේ ලබා දෙන්නට තීන්දුව කළා තියෙනවා එතකොට රජයේ රෝහල් වලට දෙනවා නමුත් කොයි තරම් විශාල මගඩියක්ද මේ අයි ලෙන්සර්ස් වල මිල ගණන් අපි ගෙනාවා මිල ගණන් ලෝකේ තියෙන හොඳම ඒවැය ඉඳලා සියලුම මිල ගණන් ගත්තාම ඩොලර් 25 රේන්ජ් එක යනවා ඉන්දියන් ඒවා අනිත් ඒවා ඩොලර් 44 ඉඳලා ඩොලර් 115 වෙනකම් ඒ 115 CIF වගේ ඔක්කොම බොරු අපි හොයාගත්තා ඒක ඒ විතරක් නෙවෙයි ඩොලර් 44ට ගේන ලෙන්ස් එක මෙහි විකුණන්නේ රුපියල් 29500යි 44 කියන්නේ කියන රුපියල් 6600යි අපි මේවා ගේනවා එන සුමානේ අපි ගැසට් කළා රුපියල් 20000කින් විතර මේ අයි ලෙන්සස් අපි අඩු කරනවා එතකොට සාමාන්‍ය මිනිහෙකුට ගිහිල්ලා මේක ගත හැකි මම මේවා ගැන කතා කරා මේ පෞගි දවස්වල උත්සවයේදී හම්බෙලා අපේම හිටපු විදායක අපේම හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරු දෙන්නෙක් කීර්තිමත් අධ්‍යක්ෂක ජෙනරාල්වරු දෙන්නෙක් ඒ දෙන්නා කාලේ මම වෘත්ති සමිති නායකයෙක් විදිහට ඒ කට්ටියව ඒ දවස්වල හම්බ වෙනවා ඒ මගේ නිලධාරීන් ඒ දෙන්නම අද විශ්‍රාමිකව එයා කියනවා එක්කෙනෙක් කියනවා මම එක ඇහැකට වියදම් කරා 163000ක් ඒ වගේ ඇස් දෙකට ඒ වගේ දෙගුණයක් එතකොට අනිත් එක්කෙනා මට කිව්වා නෑ ඇමතුමා මම වියදම් කරා 102000ක් එක ඇහැකට ඒ කියන්නේ 104යි මේ වගේ බොරු ගණන් දාලා මේ තරම් මේව කළා ඒ වගේම ඊට පස්සේ අයි ලෙන්සර්ස් ටෙන්ස් අනිත් සියලුම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ දැන් දෙවනි ලොට් එකට අපි ගේනවා මිල අධික ඔය පිළිකා ඖෂධ එහෙම මිනිසුන්ව හූර කන ඒවා ඒ ඔක්කොම අඩු කරනවා විතරක් නෙවෙයි මෙතන ඉල්ලීම කරා අපේ විජේපාල මන්ත්‍රීතුමා මේ පුද්ගලික රෝහල් වල නිලධාරියෙක් මේ වෙනකොට මම ජාත්‍යන්තර සමාගමක් වන KPMG කියන සමාගමට දීලා තියෙනවා එතුමන්ලා මාස දෙකක් මගෙන් කල් ඉල්ලලා තියෙනවා එතුමන්ලා මාස දෙකකින් මට සම්පූර්ණ වාර්තාව දෙනවා මේ සියලුම රෝහල් නිරීක්ෂණය කළා ඒවයි ඒ මේ වලට සම්පූර්ණ ඒවා ඒගොල්ලන්ගේ මිල මේ එක ඊට පස්සේ අපි තීන්දු කරනවා කොයි විදිහටද මේ මිල පාලනය කරන්න කියලා මම කැඳවලා පුද්ගලික නර්සින් හෝම් කොම කට්ටියව සංගමයේ කැඳවලා කිව්වා මම පැහැදිලිවම මේක බිස්නස් එකක් විදිහට හිතන්න එපා බිස්නස් ප්ලස් සර්විස් මේකේ ව්‍යාපාරයක් සහ සේවයක් මේ දෙකම තියෙනවා සෞඛ්‍ය කියන එක ඒ මතය අනුව මම ඔයගොල්ලන්ගේ සියලුම මිල පුළුන් කෑල්ලේ ඉඳලා මේ ඕපන් හાર્ට් සර්ජරි වෙනකම්ම මම මිල පාලනය කරනවා ඒ කියන්නේ කාමරයේ මිලේ ඉඳලා සියල්ලම මිල පාලනය කරනවා මේකට ලෑස්ති වෙන දැන් ඉඳලම කියලා දැන් ඒගොල්ලන්ට අපි දන්නලා තියෙන්නේ අපි මේ මාස දෙකක් ඇතුළත ඒගොල්ලෝ බංගෙට්ට වාර්තා දුන්නාට පස්සේ මේ මාර්තා අපි විශ්ලේෂණය කළා අපි ඒක කරනවා එතකොට මට විශාල විදිහට පැමිණිලි එනවා දැන් මේ ආයතන වලින් මිනිසුන්ගෙන් අසාධාරණ විදිහට මේවා ලබා දෙන එක මං හිතන්නේ මේක තමයි යහපාලනය කියලා අපි ජනවාරි 8 වෙනිදා පිහිටෙව්වේ කිසිම රජයකට බැරි වුණු දේවල් කරන්නට තමයි මේ රජය අපි බිහි කරේ මතක තියාගන්න අපි මේ ආණ්ඩුව පිහිටෙව්වේ මේ සැරේ ජීවිතේ පරදුවට තියලා ඔලුගෙඩි මාරු කරන්නවත් පක්ෂ මාරු කරන්නවත් නෙවෙයි ක්‍රමයේ මාරු කරන්නට මේ ක්‍රමය අපි මාරු කරනවා 2020 වෙනකොට මේ ක්‍රමය විශාල වෙනසක් මේ රටේ ජනතාවට බලා ගන්නට පුළුවන්යි මේ රටේ මේ ක්‍රමය වෙනස් වෙනකොට මතක තියාගන්න. ඒක තමයි අපි යහපාලනය කියන්නේ. ඒ නිසා අපි දන්නවා අපි විඳ දුක මේකේ මේ කාල පරිච්ඡේදයේදී අපේ දරුමල්ලන් එක්ක අපිට ඉන්න බැරි වුණා. මේ කාලේ අපි මේ ආණ්ඩුවෙන් එළියට බස්සට පස්සේ මගේ ජනාධිපතිතුමාත් මමත් මගේ අපේ දරුවන්ව හංගලා తిව්වේ. මගේ නම් ලොකු පුතා මාත් එක්ක ව්‍යාපාරී හිටියා. පොඩි පුතාව හංගලා తిව්වේ. ජනාධිපතිතුමාගේ දරුවෝ දෙන්නෙක් හංගලා తిව්වේ. අපි දෙන්නම ඒ දරුවෝ දැක්කේ 9 වෙනිදා උදේ 10:11 වෙනකොට තමයි අපේ දරුවංග දැක්කේ නැවත අපි ඒ තරම් අපි දන්නවා අපිට දකින්න හම්බ වෙන්නේ නැත් නුඟක් වෙලාවට අපි පෙරදුනා නම් එහෙම තියලත් අපි ආවේ මොකද මේ අවසානයේදී මේ කාලකන්ණි දේශපාලනේ මේ රට අපි මැරෙන්නට ඉස්සෙල්ලා අපි බේරගත යුතුයි කියලා මෙන්න මේ සඳහා තමයි මේ මාර්ගය යන්නේ මේක අලුත් දෙයක් නෙවෙයි මේක අපි පොරොන්දු වුණ දෙය ඉතින් ඒ වගේම අපි පෙන්නවා මේක හින්දා රජයට මේ වෙනකොට මේ සඳහා බිලියන 6ක ලාභයක් මේ නිසා මේ ඖෂධවල මිලාඩු කිරීම නිසා රජයේ භාණ්ඩාගාරයටත් සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. මේ විදිහටම තමයි අපි දැන් මේ අනිත් ඔක්කොම කතිකයෝ මේ මිල පාලනය ගැන උනාට කතා කරේ සයිතම් ආයතනය ගැන. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන. මේක ගැන අපි බොහොම නිරවුල්. අපේ ප්‍රධාන පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත්. මේක ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ තමයි සයිතම් ආයතනය. කතා කරන්න දෙයක් නැහැ. එතුමා සම්පූර්ණ සහයෝගය දුන්නා. සම්පූර්ණ ආශිර්වාදය දුන්නා. මගේ ඉස්සරහා කට්ටියට ශිෂ්‍යත්ව ලැබලා දුන්නා නෙවිල් ෆර්නැන්ඩෝට කතා කරලා. එතුමා මගේ ඉස්සරහා මම බලාගෙන ඉඳිම මේ දුරකථනයෙන් එතුමා කිව්වහම ඒ ශිෂ්‍යත්වය ලබා දුන්නා කට්ටියට සාමාන්‍ය කට්ටියට පාක්ෂිකයින්ට. ඒ විදිහට ඔක්කොම උදව් ගත්තා නෙවිල් ෆර්නැන්ඩෝට. මිලියන 600ක බැංකු ගිණුම් බැංකු ලෝන් ලබලා දුන්න ජනාධිපතිතුමාම බැංකුවට කතා කළා. ඒ මොකද රෝහල් දෙන්න බෑ කිව්වම කිව්වා ඔයා හදන්න පුද්ගලික රෝහලක් මම ඔයාට බැංකු ණය දෙනවා කියලා නෙවිල් ෆර්නැන්ඩෝ අලුතෙන්ම රෝහලක් හැදුවා මහින්ද රාජපක්ෂ මහත්තයා. නෙවිල් ෆර්නැන්ඩෝ මහත්මයා ගිය සැරේ මැතිවරණයේදී අපිට නෙවෙයි උදව් කරේ. අපි දන්නවා. එතුමා උදව් කරේ එතුමා කැඳවල සියලුම කට්ටියව කිව්වා මේ සයිටම් එක ඉස්සරහට යන නම් මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්නයි කියලා. එතකොට ඒගොල්ලෝ එයා බලාපොරොත්තු නැහැ අපෙන් මේ සයිටම් ඉස්සරහට යන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ නෙවිල් ෆර්නැන්ඩෝද නැද්ද කියන එක නෙවෙයි. මොකද්ද මේ රටේ ප්‍රතිපත්තිය වෛද්‍ය අධ්‍යාපනයේට? මේ රටේ උසස් අධ්‍යාපනයට තිබෙන මොකද්ද තත්ත්වය? අන්න එතනයි තියෙන්නේ. දැන් මේ යනවා මේ වෙකේ එදා 1988 මම කතා කරපු රැස්වීම වල පත්‍රිකා. ඒ කියන්නේ එදා තියුණු දැන්වීම. ඒකේ කවුද කතිකයෝ? මේ තියෙන්නේ ඉස්සෙල්ලම තියෙන මහාචාර්ය කාලෝ ෆොන්සේකා. දැන් මේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපි මේ ලංකාව වටේම ගියා එදා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව. අපි එක ප්‍රතිපත්තියක ඉඳලා ගියේ මතක තියාගන්න. අපි කිව්වේ නෑ වෛද්‍ය විද්‍යාලය මේ අහෝසි කරන්න කියලා. අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකම තිබුණ ස්ථාවරය තමයි උතුරු කොළඹ වෛද්‍ය පීඨයට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය ලබා දෙන්නේ පායක තමයි. ජනතා විමුක්ති පෙරමුණ සහ අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලය මේවා හිටියේ කොහොමද අහෝසි කරව? අද වගේම අහෝසි කරව. එතකොට මෙන්න මේ ස්ථාවරය. එතකොට මේ කතා කරපු කාලෝ ෆොන්සේකා මහත්මයා පෞගේ කාලේ මොනවද කිව්වේ මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන? එතුමා මේ ආසන්න කාලයේදී එතුමා සභාපති වෙලා ටික කාලයක් යනකොළුවේ වෛද්‍ය අධ්‍යාපනයේ රජයේ ඒකාධිකාරියක් කිරීමේ බඩජාරි වාසිය කාටද? ඒක තමයි මාචාර්ය කාලෝ ෆොන්සේකා ඇහුවේ. එතුමා කිව්වේ මේ රජයේ ඒකාධිකාරියක් වීම වෛද්‍ය අධ්‍යාපනයේ රජයේ ඒකාධිකාරියක් වීම බඩජාරිකමක්. බඩජාරිකමක්. ඒ විදිහට එතුමත් එතනින් ඒ තිවුණ තැන්වලින් වෙනස් වුණා. මේ කාලෙ වෙනකොට 2021 වෙනි සතවර්ෂයට එනකොට එතුමත් වෙනස් වුණා. ඒ වගේම කවුද අනිත් එක්කෙනා ඉන්නේ මේකේ කතා කරේ? ආචාර්ය නලින්ද සිල්වා. දැන් මේ ආචාර්ය නලින්ද සිල්වා පෙබරවාරි මාසේ දෙවනිදා අන්තර්ජාලය හරහා ඔහුගේ ප්‍රතිපත්තිය ඔහු ඉදිරිපත් කරා. බලන්න එක තියෙන ලස්සන කතාවේ එතුමා කියන්නේ. මෙතුමා මම අපි දෙන්නයි මහාචාර්ය කොළින් ගුණරත්න දොස්තර සුනිල් රත්නප්‍රිය අපි ඔක්කොම තමයි ලංකාව වටේ එදා බෝම්බ ගහන රට ගිනි ගන්න වෙලාවේදී අපි මාව මරන්න හිටපු JVP එකත් එක්ක එකතු වෙලත් අපි ගියා මේ සටන ඉස්සරහට ගියා අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලයත් එක්ක එකට එකවුවා. මේකෙදි එතුමා පැහැදිලිව කියනවා ඒ සියල්ල රාජපක්ෂ ආණ්ඩුවක එතුමා කියන්නේ සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි හෙඩ්ලයින් එක. කවුද මේ ආචාර්ය නලින් සොයිසා? මේ ඊයේ පෙරේ දාපු පුස්කාපු මාක්ස්වාදයේ කරේ තියාගෙන ඉන්න කට්ටිය නෙවෙයි. මේ හොඳට මාක්ස්වාදයේ හදාරපු කාලෝ ෆොන්සේකා නලින්ද සිල්වලා මේ අද කතා කරන දේ එදා කතා කරපු පුස්කාපු මේ වෙකේ නෙවෙයි. අද ඉන්නේ මොලේ පිරිසිදු කරගෙන. මතකද අපිත් ඔය මතවල හිටියා. නමුත් ඒ මතවල ඉන්නවා කියලා ඒ මතවල ලෝකේ වෙනස් වෙනකොට තමන් එකතන කරකැවෙන්න බෑ. ලෝකයේත් එක්ක කරකැවෙන මිසක්. මේ තියෙන නලින්ද සිල්ලා කියන්නේ ඒ සියල්ල රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදුවා. ඒ බව ඒකාබද්ධ විපක්ෂයේ පැහැදිලිව කිව්වේ නැහැ. වෛද්‍ය සභාව එහිදී කළ යුතුව මං කෑලි කියන්නේ වෛද්‍ය සභාව එහිදී කළ යුතුව තිබුණේ සයිටම් උපාධිධාරීන් බටහිර වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට මේ දේ සපුරා ලිය යුතුයි කීමයි. තව තැනක එතුමා කියනවා මේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස්. එහි ප්‍රශ්නය වුණේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක වෙනස් කියලා. තව තැනක එතුමා කියනවා කණ්ණංගර මහතාගේ නිදහස් අධ්‍යාපනයේ නැති බැරි අයට නොගෙවා අධ්‍යාපනය ලබා දීමට මිස ඇති හැකි අය මුදල් ලබාදී අධ්‍යාපනය ලබා ගැනීම වැලැක්වීමට නොවෙයි. ඔන්න හොඳ රහගන්න නලින්ද ජයසිත මැතිතුමා නිදහස් අධ්‍යාපනය කියලා කණ්ණංගර මහත්තයා කියන එක. නැති බැරි මිනිහට නිකං කරන්න මිසක් ඇති මිනිහට එක කෙල ඒ මිනිහට නැති කරන්න නෙවෙයි. ඒක මොකද නිදහස් අධ්‍යාපනයට නෙවෙයි මූලිකමදේ අධ්‍යාපනයට නිදහස. අධ්‍යාපනය ලබා ගැනීමේ නිදහස තමයි මූලික නිදහස අධ්‍යාපනය මතක තියාගන්න. ඒකේ ද්විතීයක කරුණ තමයි නිදහස් අධ්‍යාපනය. පුළුවන් හැම තැනකම නිකං උගන්නන්න. ඒක ඊට ඉස්සෙල්ල තියෙන්න ඕනේ අධ්‍යාපනය ලබා දීමේ නිදහස. අද 117යි විශ්වවිද්‍යාලයට අපේ දරුවෝ ඇතුල් වෙන්නේ. ඉතුරු 183ට අපි දොරවල් වහනවා. දොරවල් වහලා කවුරු හරි ඇවිල්ලා දොරක් අරිනකොට මේගොල්ල පෙළපාලි යනවා. මේවක නම මොකටද අර 83ට දොර වහලා තියාගනිව්. එකෙක් එළියට දාන්න එපා. ඇතුළට එළිය තියාගනි. මොකද එතකොට මේගොල්ලන්ට පුළුවන් පෙරහැර ගෙනියන්න ඒගොල්ලන්ට. ඒ මානසික කඩාගෙන වැටීම තුලේ ෆ්‍රස්ට්‍රේෂන් එක උඩ මේගොල්ලන්ට පුළුවන් ආණ්ඩුවක් හදන්නේ කියලා හිතන්නේ. ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම කියනවා මොනවද තව කියන්නේ. ආදී ශාන්ත තෝමස් ශාන්ත ජෝසප් ආදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි අද හැමෝම පහේ යන ආධාරක පන්ති පවත්වන්නත් බෑ. මේවා කරන්නට බැරි නම් මේවත් හොඳ නැහැ. මේවා ඇයි මේවෙන් නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නැද්ද? එතුමා තව දෙනෙක් කියනවා රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුල් වෙන්න බැරි අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්න හැකියාවක් තියෙන්න බෑ කියන එක කිසිම පදනමක් නැති කතාවක්. තව තැනක කියනවා මාළමේ සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ එහි උපාධිධාරීන්ට වෙදකම් මා සත්කාරණ කිරීමට හැකිද යන්න සොයා බැලීම පමණයි. ඒ පොදු තීරණයක් නො උපාධිධාරියාගෙන් උපාධිධාරියාට ගන්නා තීරණයක් විය යුතුයි. අනිත් එක කියනවා එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සායන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පැවැත්වෙන පිටරට උපාධිධාරීන්ටත් ඇති මේ පරීක්ෂණයේ මාළමේ උපාධිධාරීන් නොදීම අසාධාරණයි. ලංකාවේ ඉගෙන ගැනීම පිටරට ඉගෙන ගැනීමට වඩා නරකද කියලා එතුමාගෙන මම මේ වார்த்தාව සභාගත කරනවා. සෑම කෙනෙකුටම මේ කියවලා මේක අවබෝධය ලබා ගන්න. අපි එදා ස්ථාවරය මොකක්ද? ඒ එදා හිටපු කට්ටියගේ ස්ථාවරය. මේකේ අනිත් කට්ටිය කවුද කතා කරන්නේ? වෛද්‍ය සුනිල් රත්නප්‍රිය. කීලාන වෛද්‍ය සුනිල් රත්නප්‍රිය අද ඉන්නේ ස්ථාවරයේ මොකද කියලා? මේ හොඳ මාක්ස්වාදීන්. අපි හතර දෙනා මාක්ස්වාදී ගරු කරපු කට්ටිය. UNP කාරෝ ශ්‍රී ලංකා කාරෝ නෙවෙයි මතක තියාගන්න. අපේ හදවත වම. අපි කොතන හිටියත්. එතකොට හතරවෙනි එක්කෙනා මම. මේ මගේ නම දාලා අන්ඩර්ලයින් කරලා එවලා තියෙන්නේ. මම නෙවෙයි. මම මේ කට්ටිය මේවා එවන කට්ටියට කියන අපි හතර දෙනාම මතවාදීව ඉන්න එක තැනක මතක තියාගන්න. එක තැනක ඉන්න අපි මතවාදීව. දැන් මේක මේ දැන් මේක කොහොමද සිදු වුනේ? මේක සිදු වුනේ 2009 දී. මේ සයිටම් එක හැදුවේ. 2009 දී සයිටම් එක හදලා ඒගොල්ලෝ කිව්වා නිරීක්ෂණ චාරිකාවකට SLMC එකට එන්න කියලා වෛද්‍ය සභාවට. 2009 දී. එන්නේ කිව්වාම ඒගොල්ලෝ කිව්වා අනේ අපිට එන්න විදියක් නැහැ. මොකද අපිට අපිට ප්‍රෙස්ක්‍රයිබ්ඩ් ස්ටෑන්ඩර්ඩ්ස් නැහැ තවම. මොකද තියුණේවා අවශ්‍ය කරලා ගැසට් එකකින්. අලුත් ඒවා දාලා නැහැ. එතකොට ස්ටෑන්ඩර්ඩ්ස් නැතුව මේක ස්ටෑන්ඩර්ඩ්ද නැද්ද කියලා අපිට කියන්නට බෑ. 2009 කිව්වා. මේ තියෙන්නේ ලියමන 28 මැයි 28 2009. කවුද අස්සංගල තියෙන ડોક્ટર HHR සමරසිංහ සභාපති. එතකොට ඒක එක තැනකදී මේ යට කයල මම කියන්න වැදගත් හරි regulations for prescribed standards for recognition of institutions awarding degrees other than a university established or deemed to have been established by the higher education act number 20 of 1966 have been gazetted but have still not been passed by our parliament. I must state the obvious wish that the SLMC has no power to place these regulations before parliament. When these regulations are passed by parliament, you could apply to the SLMC. At that stage, the SLMC will visit your institution to ascertain whether your institution meets the standards prescribed and then decide whether to recognize or not recognize your institution. මේ 2009. ඊට පස්සේ 2010 අගෝස්තු මාසේ සයිටම් එක නැවත ලියනවා. අපි ට්වින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. සයිටම් එක කියනවා අපි කරන්නේ මේක අපි ඒකාබද්ධ විශ්වවිද්‍යාලයේ අපි ඒකාබද්ධ වෙලා තියෙනවා රුසියාවේ විශ්වවිද්‍යාලයත් එක්ක. මොකක්ද අර නිස්නි නොවගොරොඩ් ස්ටේට් ඇකඩමි එකත් එක්ක. අපි එක්කහුවෙලා අපි දෙනවා. එතකොට ඒක එක පාස් වුණා නම් අන්න එන්නේ X16 එකට. එතකොට මොකද අපේ වෛද්‍ය සභාව එදා කියන්නේ මේ මිනිස්සුන්ට? දැන් කියනවනේ මේක හොර කඩයක් හොරෙන් ආවයි කියලා. කවුද හොරකම කරේ සයිටම් එකද? එතකොට එදා ලියනවා අගෝස්තු 9 2010 ලියනවා කවුද සභාපති SLMC ප්‍රොෆෙසර් ලලිතා මෙන්ඩිස්. එතුමිය මොකද ලියන්නේ? එතුමිය the problem relating to the Malabe Medical College of Saitam. It is the view of the SLMC based on legal opinion that Saitam cannot exist as the offshore campus of the NNSA of the Russian Federation. It may, however, exist as a degree awarding institute referred to in the Universities Act, Section 25 and 70A, 70D of Part 9A, and also in the Medical Ordinance, Medical Amendment Act number 25 or 99. Egollu kiyana meka upadhi pirinamime aayathanayak vidiyata kriya karanna kiyala. Egollu kiyanne. Saitam eka illala neme egollu kiyana kiyak karanna kiyala. Kiyala hethu kiyana Lalitha Mendis Mathinege attagunu ema liyala. Advantages of converting to a degree awarding institute. Advantages. Vasi. Monada eka. Total medical education in Sri Lanka. Mulu okkoma Lankawa shishyo hinda meke igena ganne. Meka degree awarding institute ekak karaganna. Institute has to invest its facilities for clinical training. Me taman sampurna aayojane karanna kiyala kiyenawa facilities okkoma clinical training ekata. Local clinical training is much more relevant than foreign clinical training. Onna balanna. අද කියනවා මේවා හොරලු. එදා කියනවා මේ ලෝකල් ට්‍රේනින් තමයි හොඳ ෆොරින් ට්‍රේනින් වලට වඩා. වෛද්‍ය සභාව. හතර. Those who qualify will not have to sit for the Act 16. ඒගොල්ලෝ කියනවා ඉන්ද මේක පාස් වුණ කට්ටියට Act 16 පාස් වෙන්න ඕනේ නැහැ. මේ වෛද්‍ය සභාව කියන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. මම මේ සියලු ලියුම් මම සභාගත කරනවා මේක ඇන්සර්ඩ් එකට යන්න. මේක ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ 2009 මැයි 28 ලිපියත් 2010 අගෝස්තු 9 ලිපියත් ඊට පස්සේ මේ විදිහට ඇවිල්ලා 2011 අගෝස්තු වලදී තව අවුරුද්දකින් පස්සේ එතකොට මේක උපාධි පිරිනමන ආයතනයක් වශයෙන් දැන් වෛද්‍ය සභාව කියනවා උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරන්නට ඒ සඳහා හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මේක ගෙනල්ලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක මේ මේ උපාධි පිරිනමන ආයතනයක් වශයෙන් එතුමා ගැසට් කරනවා එතුමාට තියෙන බලතල අනුව. ඒ බලතල අදුව ඒක තියෙනවා පැහැදිලිවම පැහැදිලි කරලා 10 වෙනි පිටුවේ මේ නඩුවේ නඩු තීන්දුවේ 10 වෙනි පිටුවේ බොරුවට නඩුකාරින්ට බණින්න එපා. තමන් කළ වැරදි ටික ඊට පස්සේ නඩුකාරින්ට බැන්නයි කියලා කිසි වැඩක් නැහැ. ඒක කියනවා In the absence of any order made under Section 27(1)(b) revoking the order by the Minister in charge of higher education, it is clear that Saitam is empowered to grant and confer the MBBS degree on the petition as per the provision of the Universities Act, and there is no other impediment under the Universities Act for Saitam to grant and confer the said degree to the petitioner.
ඒගොල්ලෝ කියන්නේ කිසිම වැරද්දක් නැහැ මේ ගත තීන්දුව උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ උපාධි පිරිනමන මේක සම්පූර්ණයෙන්ම ඒ තියෙන බලතල නෛතික බලතල යටතේ මේක අරගෙන තියෙන්නේ කියලා. එතකොට මේ විදියට ගිහිල්ලා දැන් මේ බලන්න. දැන් සයිටම් ආයතනය කියනවා මේක හොර කඩයක් මේකේ බොරු වැඩ කරන්නේ මේකේ බලන්න මෙඩිකල් ස්ටාෆ් එක. මේකේ ඉන්නවා මහාචාර්යවරු 8 දෙනෙක්. කන්සල්ටන්ට්ස්ලා ඉන්නවා 41 දෙනෙක්. ආචාර්යවරු ජේෂ්ඨ කතිකාචාර්යවරු විදියට 41ක් ඉන්නවා මෙතන. ඊට අමතරව තව ඉන්නවා වෛද්‍යවරු. ඒක අපි පැත්තකට දාමු. දැන් මේ තියෙන්නේ මේ දෙවෙනි බැච් එකේ එක්ස්ටර්නල් එක්සමිනර්ස්ලා ෆයිනල් එක්සෑම් එකේ අට වාඩි වුණ කට්ටිය. දැන් මේ අට්ටාල ගහගෙන ඉන්න කොළඹ වෛද්‍ය පීඨයේ ඉස්සරහා. අට්ටාලේ ගහගෙන මේව කරනවා. ඒ අට්ටාලේ ගාවින් මහාචාර්යවරයා යනවා සයිටම් එකේ ෆයිනල් එක්සෑම් එකේ එක්සමිනර් විදියට. අට්ටාලේ ගාවින්. ඉතින් ඔක්කොම ඉස්සලා අට්ටාලේ ඉන්න කට්ටිය ඒක නවත්තන්න එපායි. මේ කවුද මේ මම ඔක්කොම නම් කියන්නේ නැහැ මොකද දීර්ඝයි. මෙන්න බලන්න මේගොල්ලන්ගේ කවුද මේ එක්ස්ටර්නල් එක්සමිනර්. Medicine external examination consultant physician consultant physician Colombo South Teaching Hospital consultant physician private sector consultant physician Colombo South Teaching Hospital consultant physician Sri Jayawardenepura General Hospital consultant physician Castle Street Maternity Hospital consultant physician Colombo South Teaching Hospital consultant physician Colombo North Teaching Hospital එතකොට additional external examiners ලා කවුද professor in pharmacology card chair consultant physician university of sri jayawardenepura consultant physician kotalawala defense university consultant physician අනිත් එක නා consultant cardiologist national hospital of sri lanka dr jb peeris ලා වගේ කට්ටියත් මේකේ වාඩි වෙනවා senior consultant neurologist එතකොට senior lecturer university of jaffna ඊට පස්සේ එනවා surgery
External examination. Consultant Surgeon Emirates Professor University of Kalaniya. Consultant Surgeon Senior Lecturer University of Colombo. Consultant Surgeon Sri Jayavardhanapura General Hospital. Consultant Surgeon Senior Lecturer University of Colombo. Consultant Surgeon Senior Lecturer University of Colombo. Consultant Surgeon Senior Lecturer University of Peradeniya. Then metana yanawa Professor Mandika Vijayaratna wage kattiya. Consultant Surgeon Mandika Vijayaratna kiyanne Lankaye palaweni liver transplant ekak karu manusya. Me manusya tamai adath liver transplant ekak karanna apita inne. Eya gihilla innawa mama eda Mandikata katha kara. මං ඇහුවා මොකද தත්ත්වය? එයා කිව්වා එයා වැඩියෙන්ම ගියේ බලන්න මේක කොච්චර ට්‍රාන්ස්ෆරන්ද කියලා මේ විභාගේ. එයා කිව්වා 100ට 100ක් පාරදෘශ්‍යයි. අනිත් එක මේ ශිෂ්‍යයන්ගේ ඥාණය මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ගේ ඥාණය හා එක හා සමානයි. ඊට වඩා අඩුයි කියලා කිසිම විදියකින් කියන්න බෑ. එතකොට ඊට පස්සේ Consultant Surgeon Senior Lecturer University of Colombo. Consultant Surgeon Senior Lecturer University of Peradeniya. Consultant Surgeon Horana Base Hospital. Consultant Surgeon Senior Lecturer University of Peradeniya. It was a Jinanops. Jinanops wala kawuda inne. Consultant Obstetrician and Gynecologist, Consultant Jinanops Army Hospital Narahenpeta. Senior Lecturer in Jinanops University of Sri Jayawardenapura. Consultant Jinanops Kasar Street Hospital. Consultant Jinanops Kasar Street Hospital for Women. Consultant Jinanops Disoisa Hospital for Women. Senior Consultant Jinanops Kasar Street Hospital for Women. Consultant Jinanops private sector. Consultant Jinanops Colombo North Teaching Hospital. Consultant Jinanops Kasar Street Hospital for Women. Consultant Jinanops Nine Wells Hospital Narahenpeta. Consultant Jinanops Colombo East Base Hospital Mulleriyawa. Consultant Jinanops Teaching Hospital Mahamodara. Resident Jinanops Kasar Street Hospital. Ita pas enowa Pediatrics, Kauda. Consultant Pediatrician LRH, 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 Professor of Pediatrics, University of Runa, Consultant Pediatrician RCD Central Hospital, Consultant Pediatrician LRH, Consultant Pediatrician University of Kalaniya, Consultant Pediatrician Avisavila Base Hospital, Consultant Pediatrician Lanka Hospital, Consultant Pediatrician Lanka Hospital. එවගේම consultant pediatrician Lanka Hospital. ඊට පස්සේ තියෙනවා psychiatry. Dr. Shami, senior lecturer in psychiatry University of Peradeniya. Consultant psychiatrist private sector Emirates professor of psychiatry University of Colombo. Consultant psychiatrist private sector Emirates professor of psychiatry University of Colombo. Consultant psychiatrist National Institute of Mental Health, Consultant Psychiatric National Institute of Mental Health, Consultant Psychiatric National Institute of Mental Health, then balanne Dr. Jayan Mendis, Dr. Harishchandra Gambhira. Lankawinne lead in psychiatrist la me waadi wala thiyenne me vibhagayata. Etakota Consultant Psychiatric University of Colombo, former professor of psychiatry. Consultant Psychiatric Colombo North Teaching Hospital, Consultant Psychiatry National Institute of Mental Health, Dean Faculty of Overseas Admissions. ඊට පස්සේ මේ ටික. මේ සියලුම subjects වල final exam එකට. මේ ඇවිල්ලා තියෙන මේ 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 මම දැන් කියූපිය කොච්චරද? ඒකේ කොච්චර මේ මේ ලංකාවේ ඉන්න ඉහළම කට්ටිය. ප්‍රොෆෙසර් නාලක මෙන්ඩිස් මේ වගේ කට්ටිය. එතකොට ડોક્ટર රම්‍යා ඩිසිල්ලා, College of President College of Pediatric Pediatricians. මේ ડોક્ટર රම්‍යා ඩිසිල්ලා මේගොල්ලෝ තමයි මේ වාඩි වෙලා තියෙන්නේ මේ පාරේ රස්තියාදු ගාන කට්ටිය නෙමෙයි මේකට වාඩි වෙලා තියෙන්නේ මේ ලංකාවේ ඉන්න උගත්ම ඉහළම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්න ප්‍රධානම ටීචින් හොස්පිටල්ස් වල සියලුම වෛද්‍ය පීඨවල මහාචාර්ය ආචාර්යවරු මේකේ වාඩි වෙලා තියෙනවා එතකොට මේකේ ඉඳ තමයි දැන් මේකේ කියනවා දැන් බලන්න මේ අතරේ අපේ විශ්වවිද්‍යාලවල මොකද තත්ත්වය? දැන් අපි මේ කතා කරන ලොකු ප්‍රමිතිය ගැන. ලොකුවට මේ ප්‍රමිතිය කතා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලක ප්‍රමිතිය තියාගෙන වගේ දැන් කතා කරන්නේ. නමුත් මේක තත්ත්වය ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම අනුව රජයේ විශ්වවිද්‍යාලයේ රජයේ විශ්වවිද්‍යාලයේ කොළඹ එන්නේ කීයද? 2135 වෙනියා. පේරාදෙණිය 2466 මම ඉගෙන ගත්ත දැන. මොරටුව 2608. ආසියාවේ ගත්තොත් මුල් 158ම නැහැ. එක විශ්වවිද්‍යාලයක්වත්. ඔන්න අද තත්ත්වය. එතකොට දකුණු ආසියාව ගත්තොත් 23කට පස්සේ අපි ඉන්නේ විශ්වවිද්‍යාලයක් Meka yada apaya tattya. Director of organization that recognize and accredit medical schools. Door rakhiye neke. Oke tiyenawa ratawal Ethiopia awa tiyenawa Tunisia awa tiyenawa Georgia awa tiyenawa Ghana tiyenawa ape Sri Lankawa naha.
Accredited university me walata medical faculties walata. Ape rata naha Ethiopia awa tiyenawa. Honde Tunisia awa tiyenawa Ghana awa tiyenawa.
Honna tattya. Ada etukota eka nisa api kiyanne dan meke
dan meeta issala haduwe nadda Lankawa pudgalika vaidya vidyala ai KDU eka hadana welaye mokadda kare KDU eke ahuwa oy rajaye vaidya nilayanage sangame sabhapathiyata katha kara eya viruddhay kiwwama katha kara gotabaya doctor moko oya viruddha mokada viruddha naha naha sir kiwwa heta enne kiwwa balanne kiwwa heta baluwa okkoma hari meke recognition ekata giye vinadi 45 vaidya sabhawata Why is about Vinadi Hathalis Paye? Pitu the guy, recognition letter, Putna or a site of Megadavagi, Vibakala, Eka Pitu the Gengu, make it Tamat Mohundai Tate, Tate Hondai, Ispiritalia Katna, make Ispiritalia Tila and then Dag, Javardan, Ruhalavagi, Visali, Ispiritalia Tila, Eka Leduadigila, other Megaganda Hagian, Eda KDU Eka, Megola Vaidya Sabhava Piligata, Ruhaleka and Daktia, Ruhal Bittiagnatu. Make a registration එක දුන්නට පස්සේ තමයි ළමයින්ට ඉඩ දුන්නේ ජයවර්ධනපුර රෝහලේ මේ ලෙඩ බලන්න මෙන්න මේකේ ප්‍රමිතිය මේවද කතා කරන්නේ එහෙමනම් KDU එක දුන්නේ මොකද මේ එදා ගෝඨාභය රාජපක්ෂව දාගත්තලන් ඔය නෙවිල් ෆර්නෑන්ඩෝ ඒකේ CEO විදියට මේකත් පාස් එදාම ඒක ටෙලිෆෝන් කෝල් එකයි තියෙන්නේ ඔය ඔක්කොම ලොකු ලොකු කට්ටිය කතා අද මේ 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 නඩු තීන්දුවේ අහනවා GMO එක මේකටත් විරුද්ධ නම් ඇයි 2011 දී විරුද්ධ නැඋනේ Did I secular than a virus doing it? Hey, Mr. Kalida, Mokode Takura Raja Baxa, Dang in a Sirisena, either I bet at the end. Sirisena take only a good bull of Virudin, Raja Baxa at the Kavana, Raja Baxa, Mahinda Raja Baxa, and away in a Gota, the Raja Baxine, Aitam Sivirud Gilan. Eger Tavai, Eokum Balatamai, Mavagre. At the Gota, maybe the other, Adabalana, Ada Sade, Rate, Vaidu in a Lux Secret Hatai. Lux Secret the Sia Kinone. Mevagi Tunguna Kindalat Madia Peter. එතකොට අඩු ගානේ සාමාන්‍ය නොදිනු රටක නම් 100ක් ඉන්නවා. ඒ 100වත් නෑ අපිට. මෙන්න මේ වගේ අද හොර දොස්තරලා ක්වැක්ස්ලා ඉන්නවා 40,000ක්. ක්වැක්ස්ලා 40,000ක් මේ රටේ ලෙඩු බලන රටේ තමයි මේ ඔක්කොම අපි කතා කරන්නේ විචූරණ. මේ ඔක්කොම කතා කරන්නේ. කිසිම සුසුකමක් නැතුව. තමුන්නාසලා දන්නවා ප්‍රොෆෙසර් නෙත්ති කියලා. මේ පෞගේ දවසල දකුණු අප්‍රිකාවේ වෛද්‍ය පීඨය රෙකග්නයිස් කරා එයාට දුන්නා ඔන්රරි ප්‍රොෆෙසර්ෂිප් එකක්. කවුද මේ ප්‍රොෆෙසර් නෙත්ති කියන්නේ? ප්‍රොෆෙසර් නෙත්ති කියන්නේ එදා දකුණු අප්‍රිකාවේ විශ්වවිද්‍යාලයේ හිටපු ගාඩ්න තනකොළ කපු මිනිහා ඒ කාලේ සර්ජරි කරේ ඔය මේ අත්පුරුද්දෙන් මිසක් ඩිග්‍රී මොනවාක්වත් නැහැ ඒකින්ද තමයි ඒගොල්ලන්ට ડોක්ටර් කියලා කිව්වේ නැත්තේ එතකොට එයා ඊට පස්සේ කාලෙක ඇසිස්ටන්ට් සර්ජන් වුණා ඒ විශ්වවිද්‍යාලයේ ඒ ගාඩ්න ඒක ඉඳලා ඒ මිනිස්සයා මේව කරා එතකොට අද මේ ෆැකල්ටි එකේ ඩීන් එයා පැහැදිලිව කියනවා එයා හොඳ කතාවක් කියනවා එයා කියනවා මගේ පොඩි කාලේ මම මෙඩිසින් ඉගෙන ගන්න කාලේ මගේ වීරයා තමයි ප්‍රොෆෙසර් ක්‍රිස්ටින් ડોක්ටර් ක්‍රිස්ටින් බර්නාඩ් ලෝකේ පළවෙනි හાર્ට් ට්‍රාන්ස්ප්ලැන්ට් එක කරපු එක. නමුත් මම මෙඩිසින් ගැන හොඳට විශාරදෙක් වුණාම මගේ ඉන්න වීරයා තමයි ප්‍රොෆෙසර් නෙති. කවුද මේ නෙති කියන්නේ? ගාඩ්න. ඒක නිසා මතක තියාගන්න විශ්වවිද්‍යාලයේ එක විභාගයකින් නෙවෙයි මිනිසුන්ගේ මොලේ තීන්දුව කරන්නේ. ඒක මතක තියාගන්න. අපිත් එක්ක පන්ති වල ඉඳලා ෆේල් වුණ කට්ටිය පිටරට ගිහිල්ලා මගේ පන්තිය එකට ඉඳලා ඒගොල්ල මහාචාර්යවරු වෙලා ආවා. මම මට බැරි වුණා. ඉතින් ඒක එක ගමනක් ඒ. ඒකෙන් කියන්න බෑ මේ මිනිස්සයා හොරබාරෙන් ගියේ නෑ. මේ මිනිස්සයා ගිහිල්ලා හොඳ විශ්වවිද්‍යාලයකින් තමයි ආවේ.
මම අපිත්
එක්ක විභාගයකට පාස් වෙන්න බැරි වුණාට.
ඔබතුමාට විනාඩි 3ක් තියෙනවා තව.
හරි. අනිත් එක අද රජයේ වෛද්‍ය විද්‍යාල නඩත්තු කරන්න යනවා බිලියන 1.67ක්. මේ දරුවෝ පිටරටට ගෙනියනවා අපේ රටේ සල්ලි වලින් බිලියන 1.2ක් 1.2ක් ගෙනියනවා බිලියන මෙන්න මෙහෙව රටක අපි කතා කරන්නේ වෛද්‍ය අධ්‍යාපනය කොහොමද යන්නේ කියන එක. එතකොට මම කියනවා මම ඉවර කරන මේ ජජ්මන්ට් එකේ කියනවා මේ SLMC report එක ගැන. මෙන්න මේ report එක ගැනත් හොඳට අහගන්න. මේවයි කොච්චර සාධාරණ සාධාරණ කියන එක. When analyzing the above deficiencies along with the observations made, it is clear that the investigation team had studied the functions at the site with the intention of improving the study program by making recommendations to expose the undergraduates to state mechanism as identified under E6, highly recommending to the Ministry of Health the access to state GMO system, and under E5, recommending suitable field practice area to develop a working relationship with existing public health service.
May they come? Public health, saha forensic medicine, deka, andu, udaukaran ne kiela, meke kiane, me varta, SLMC kiela.
However, the investigating team, in their conclusion, had surprisingly recommended that the SLMC does not recognize graduates who have completed the study program currently provided by the Faculty of Medicine SITEM as suitable for provisional registration. When considering the observations made by the investigators as referred to above, it is clear that above observation does not match with the final recommendation made by them.
Me mulu vaarthawama tiyenne SITEM ekata subawadi vidiyata. Eke tiyela. Tiyela antima kalle tiyenawa habai recognize karanne pa kiyala. දැන් මෙතන මොකද්ද තියෙන කතාව මේකට ගියේ 10 9 අය ඒ 9 ගෙනාවේ එක වார்த்தාවක් 10 වෙනි එක්කෙනා නොගින් එයා වෙනමම ගිහිල්ලා පැය දෙකක් ඉඳලා එතන වார்த்தාවක් අරගෙන ඇවිල්ලා මේව කරා සමහරුන්ගේ මේ මානසික තමන්ගේ තියෙනවා අදහස් ඒවා උඩ අර කට්ටියට කතා කරලා මේක මේව කරා නමුත් ඒගොල්ලන්ට මතක නැති වුණා report එකේ දිගටම තියෙන කෑලි ඒකින්ද තමයි මේ නඩු තීන්දුව කියන්නේ දිකටම ඇවිල්ලා එක විදියකට මේකට සුබවාදීව මේක ඉම්ප්‍රූව් කරන්න තියෙනවා ආණ්ඩුවට කියනවා යෝජනා කරනවා ෆොරෙන්සික් මෙඩිසින් දෙන්න පබ්ලික් හෙල්ත් දෙන්න මේ ඔක්කොම කියලා අන්තිමට කියනවා රෙකග්නයිස් කරන්න එපා කියලා අන්තිම කෑල්ල විතරයි මේක ඒක එහෙමනම් චෝදනාවක් තියෙනවා මේකේ අන්තිම කෑල්ල වෙනස් කළා ඒක තමයි මේ මේකේ පෙන්වන්නේ මේ නඩු තීන්දුවේ ඉතින් ඒ නිසා මතක තියාගන්න දැන් මම ඉවර කරනවා ගරු සභාපතිතුමනි දැන් කියනවා මම නිකා හිටියලු මම නිකා හිටියේ මොකද හේතු තියුණා මට නිකා
හිටියේ. ඔව්. ඉබාලි වීරවංශ මහත්මයා ගරු ඇමතුමා දැන් වෛද්‍ය සභාවේ ඔබතුමා කියන විදිහට නම දිනෙක් සුභවාදීව මේ දිහා බැලුවා එක පුද්ගලයෙක් විතරක් අසුභවාදීව බලපු හින්දාද අවසාන අර ඡේදය ආවේ
දැන් මෙහෙමයි තියෙන විමාන විද්‍යාස මන්ත්‍රීතුමා දැන් මෙතන කියනවා එතනම ඇතුලේ කට්ටිය අපිට මට කිව්වේ ඒ දේ. ඒකින්ද තමයි මම මේව ගැන තීන්දුව කරගත්තේ නැත්තේ. දැන් 10 න් 9යි ගියේ. ඒ 10 න් 9 ගිහිල්ලා ආවිල්ලා වார்த்தාවක් හැදුවානේ. හදලා ඒ වார்த்தාවේ අවසානයේ තියෙන රෙකමෙන්ඩේෂන් සරවමය. මොනවද කරන්න ඕනේ මේක පිළිගන්න. අන්තිමට වார்த்தාව එන්නේ නොපිළිගන්න. ඔව් එතකොට එක්කෙනෙක් ගියේ නැහැ. එයා වෙනම ගිහිල්ලා එයා වෙනම වார்த்தාවක් ගෙනාවා. ගෙනල්ලා ඒ එක්කෙනා මේ නව දෙනත් එක්ක කතා කරලා ෆයිනල් වார்த்தාවක් හැදුවා. ඒතකොට ඉස්සෙල්ලත් වார்த்தාවක් හැදුවා. නමුත් ඒක වටිනාකමක් නැහැ. මොකද ඒකේ අත්සන් කරන්න ඉස්සෙල්ලා අත්සන් කරාද 6ම මේ අන්තිමට වார்த்தාවට.
වාර්තාව බලලා
වෛද්‍ය සභාවෙන් වෛද්‍ය සභාවේ නෙවෙයි මේක වෛද්‍ය සභාවේ අපොයින්ට් කරපු කමිටි එකක්. මහාචාර්ය ෂෙරිෆ්ගේ නායකත්වයෙන්. එතකොට මේ වார்த்தාව කියවලා මම යව්වා ඒක මෙහාට කාටද සයිටම් එකට. ඔයගොල්ලන්ගේ මේ වார்த்தාව ගැන ඔයගොල්ලන්ගේ දැන් නිරීක්ෂණය වන්න කියලා. ඒගොල්ලෝ යව්වා විශාල වார்த்தාවක්. ඒ නිරීක්ෂණ වார்த்தාවේ ඒගොල්ලෝ කම්පෙයා කරා රජයේ වෛද්‍ය විද්‍යාල සහ සයිටම් එක තියෙන. ෆැසිලිටීස්, ලෙක්චරර්ස්, ප්‍රොෆෙසර්ස් මේ අතුර ක්ලිනිකල් තියෙන ඒවා ඒ ඔක්කොම පෙන්නලා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ඇඳන් 1000 තියුණට ලෙඩු ඉන්න 200ක් විතර දැන් එතෙන්දීනේ අපි සම්බන්ධ වෙන්න ඕනේ කවුරු හරි උදව් කරන්න ඕනේ ඒ 200 1000 කරගන්නේ කොහොමද ඒගොල්ලෝ කියනවා ඕන්න රෝහල අරගෙන හරි මේව කරන්න අපි වෛද්‍ය විද්‍යාලය මේ ගෙනියන්න
ඉතින් අපි අවසන් කරන්න අවශ්‍යයි කරු හැමතෙම
ඔව් එතකොට ඉවරයි එතකොට ඒ අනුව මම එතෙන්ට යවුවාම මේව කරාම ආපහු මං යවුවා මේක SLMC එකට දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න මේවන්නේ ඒක ඊට පස්සේ මට උත්තර හම්බුනේ නැහැ. ඒ අතරේ තමයි මේ නඩුව ෆයිල් කරේ. ඒ අනුව නඩුව තමයි ඉදිරියට ගියේ. ඉතින් මෙන්න මෙතනයි තත්වය තියෙන්නේ. මට තියුණා SB දිසානායක ඇමතුමා වගේ මට තියෙන බලතල යටතේ මට එක පෑම් පාරෙන් ගහන්න තියුණා මේක පිළිගන්න කියලා. පිළිගන්න දෙයක් නැහැ. මේ 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 මොකද්ද මේ මේ report එක මම recommend කරන්නේ නැහැ කිව්වා නම් එච්චරයි.
සම්මිෂන් එක
මොකද මේක ඩිග්‍රී අවෝඩින් එකකට පිළි අරගෙන තියෙනවා රෙජිස්ට්‍රේෂන් එක විතරයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ
අවසාන කරන කරන ඇමතුම. බොහොම ස්තුතියි. අද දින න්‍යායපත්‍රයේ විෂයංක 5 දරන නියෝග අනුමත කිරීම සභාව එකඟද? න්‍යායපත්‍රයේ විෂයංක 6 දරන යෝජනාව ඉදිරිපත් කිරීමට සංදේශ සමරසිංහ මහත්මතුමා.
අසන මූලාසන උඩ මන්ත්‍රීතුමනි, එම විෂයංක 6 අපි යෝජනා කරමින්.
යෝජනාව ස්ථිර කිරීම මුජිබ් රහමාන් මන්ත්‍රීතුමා.